ප්‍රධාන කටයුතු අද දින න්‍යායපතේ විෂයන් එකේ සිට හත දක්වා පළවෙනි එක අග්‍ර විනිශ්චයකාරගේ සහ උපරිපාදිකරණ විනිශ්චයකරුන්ගේ වැඩපා දීමනා ප්‍රතිශෝධනය කිරීමද ආණ්ඩුක ව්‍යවස්ථාව යටතේ තීරණය කිරීමට දෙවැන්න සක්‍රිය බැරකම් කර්මාගාරිකයන් පනත් කැටුම් පද දෙවෙනි වර කිවීම සහ නිෂ්පාදන බදු විශේෂ විද්‍යාල පනත අතරේ නියමයන් පහක් අනුමත කිරීමට හොඳයි
සද මේ අද මේ අග්‍ර විනිශ්චකාරවරුන්ගේ වේතනය සම්බන්ධයෙන් මංගිතන්නේ සියලු දෙනාගේම එකගත්වයක් තියෙනවා නම් අපිට මේක සම්මත කරගන්න පුළුවන්
එකේ සිට හත දක්වා
නෝස වන් වනික තමයි
ඔව් සභාව එක්කද
අයිටම් 1 සභා සියලු දෙනාම එකගයි
ගරු ආචාර්ය බන්දුර ගුණවර්ධන මැතිතුමා
පළවෙනි එකට එකඟයි ගරු කතානායකතුමනි දෙවෙනි එකට එහෙම නැහැ
එකයි තුනයි විවාද කරන්න පුළුවන්
හොඳයි
සර් පොයින්ට් ඔෆ් ඕඩර් සර් සක්‍රීය බැරකම් කළමනාකරණය පිළිබඳ පනතට අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඒ අනුව ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ඔබතුමා ප්‍රකාශය කළා ඒක හරි ඊට පස්සේ අපි මේ පිළිබඳව මේ රටේ ණය ක්‍රමයේ මුදල් ක්‍රමයේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් බැවින් අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කළා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා සඳහන්
කළා
මෙය පොඩක් කල් දාන්න කියලා. එතකොට අපි සභානායකතුමාටත් කතා කරලා කල් දාගෙන නමුත් හදිසි අවශ්‍යතාවයේ තියෙනවායි කියලා අද දිනේදී අධීක්ෂණකාරක සභාව රැස් කළා. ඒ අධීක්ෂණකාරක සභාවේ මමත් ගරු වාසුදේව නායකකාර මැතිතුමත් සමාජිකයෝ ඒ අවස්ථාවට ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පැමිණියා. සමහර සංශෝධන ඉදිරිපත් කළා. ගරු කතානායකතුමනි එහි ඇතැම් සංශෝධන අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට හොඳයි ඇත්තටම. මොකද මේ පනත අවශ්‍යයි කියලා අපි පිළිගන්නවා. ඒ පනත ඇතුළේ තියෙන සමහර කොටස් වලින් අහිතකර දේශපාලන බලපෑම් ඇතිවෙනවා කියන එක තමයි අපේ ප්‍රධාන තර්කය. ඉතින් ඒ නිසා අපිට අවසර දෙන්න පුළුවන්ද මේ හදිසියේ දැන් මේ පනත අද විවාද කරන නිසා අපි දැන් අපි එතන තර්ක කරලා එකඟ වෙන්න බැරි වෙච්ච දේවල් වලට අපි සංශෝධන ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න පුළුවන්ද
ඒ බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා කියපු කතාව හරි අපි අද නැවතත් අධීක්ෂණ කාරක සභාව රැස් වෙලා තීරණය කරා මේ විවාදයට අරගන්න මොකද ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කාරණාත් සලකා බල්ලා ඒ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරා. ඉතින් ඔබතුමාලා විවාදයෙන් පස්සේ යම්කිසි සංශෝධන ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට රජයේ වශයෙන් අපිට බාර ගන්න පුළුවන් ඒවා තියෙනවා නම් අපි බාරගමු. මොකද
ඔබතුමා අපිට වෙලාවක් දෙන්න ඕනේ මේ අපිට වෙලාවක් දෙන්න ඕනේ මේ වෙලාවට පෙර සංශෝධන
ඒක අපි කීයකට
අපි දැන් අපි දන්නවනේ මොකද්ද අවශ්‍ය අපි එකඟ වුණානේ මූලික සංශෝධනෙට එකඟ වුණා.
එකඟ වෙච්ච ඒවා හැර දැන් උදාහරණයක් විදියට මේ මුදල් බැංකුවක වාණිජ බැංකුවක තැන්පත් කරනවා කිව්වම අපි සංශෝධනයක් ඉදිරිපත්
කරනවා. වෙලාවක් දහන්නේ.
ඔව් 12ට ඉස්සෙල්ලා දෙන්න.
හරි 12ට ඉස්සෙල්ලා දෙන්න.
රයිට්.
12ට ඉස්සෙල්ලා දෙන්න.
මොකද බොවිතුටි දෙවෙනි එක ඒ 2 to 7.
7.
රයිට්. ඕකේ.
Harsha, you can start.
Who will start? Dr. Harsha De Silva.
Garu කතානායකතුමනි අද අපි ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම වැදගත් පනතක් ඒ තමයි සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත. මෙය ඉදිරිපත් කරන්නේ අපේ රටේ රාජ්‍ය ණය කළමනාකරණය කරගන්න. අපි කවුරුත් දන්නවා අපි මූණ දෙන ප්‍රධානම අභියෝගය තමයි මේ ණය. අපි දන්නවා 2019 20 21 22 වැනි අවුරුදු වල ඇමරිකන් ඩොලර් බිලියන 4ක විතර ප්‍රමාණයක් අපිට ණය ආපසු ගෙවීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි කල්පනා කරොත් බොහෝ දෙනා කියනවා දළද දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය කාලෙන් කාලේ අඩු වැඩි වෙනවා. 20%ක විතර තිබිච්ච ණය ප්‍රමාණය ප්‍රතිශතය අද 80%ට විතර කාලයක් සමග වැඩි වෙලා තියෙනවා. නමුත් අපි කතා කරන්නේ නැති දෙයක් තමයි මේ ණය කිව්වහම සියලුම ණය එකම ණය නෙමෙයි. ඉස්සර ගත්තේ ණය ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් සංවර්ධිත නොවුණු රටවල් සඳහා වූ ණය සමහර වෙලාවට අවුරුදු 40ක් 50ක් තියෙනවා නැවත ගෙවන්න. ඒවට සමහර අවස්ථාවල පොලියක් අය කරන්නේ නැහැ. පොලියක් අය කරනවා නම් 100ට කාලයි 100ට භාගයයි වැනි පොලියට තමයි ඒ සහනදායි ණය ගත්තේ. නමුත් අපි වාණිජ ණය ගන්න පටන් ගත්තේ 2006-07 අවුරුදුවල. එතන ඉඳලා තමයි අපි ඉස්සෙල්ලාම ඉදිරිපත් කරේ මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් කියන එක. ජාත්‍යන්තර බැඳුම් කර. මේ ණය අර පරණ ණය වලට වඩා ගොඩාක් වෙනස්. කොහොමද වෙනස්? එක අර ගෙවන්න තියෙන කාලය අවුරුදු 30-40-50 වෙනුවට අපි කියනවා බුලට් පේමන්ට් එකකින් එකපාරට ගෙවන්න ඕනේ අවුරුදු 5කින්. වැඩිම ගත්තේ අවුරුදු 10කට. ඒ කියන්නේ දැන් කල්පනා කරන්න කරු කතානායකතුමනි, අපි ඩොලර් මිලියන 100ක ණයක් ගත්තා නම් ඉස්සර කාලේ අවුරුදු 40-50ක් තිස්සේ පොඩ පොඩ ගෙවනවා. පොලි අනුපාතය 100ට කාලයි 100ට භාගයයි. නමුත් මේ අලුත් වැඩපිළිවෙල යටතේ 2006න් පටන් ගත්ත ඩොලර් මිලියන 100ක් ගත්තා නම් එක දවසේ ගෙවන්න ඕනේ. පොලිය ගත්තේ ඉස්සලම 8.75යි, ඊට පස්සේ 7.75යි, 6.8යි, 7යි, ඔන්න වගේ ඉතා විශාල පොලිය අනුපාතවල. ඒක තමයි සාමාන්‍යයෙන් කතා වෙන්නේ නැති දේ. එතකොට එක පැත්තකින් දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නේ පොලි අනුපාතයේ 100ට කාලි භාගයේ ඉඳලා 100ට 6.4, ඊටත් වඩා 8ටත් ගිහිලා තියෙනවා, සහ බුලට් පේමන්ට් එහෙමත් නැත්නම් එකපාරට ගෙවන්න ඕන. එතකොට මෙන්න මේ විශාල අභියෝගය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අද රජයේ ඉන්නවා, හෙට වෙන කවුරු හරි රජයේ ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. රජයට මේ ණය ගෙවන්න වගකීමක් තියෙනවා. අපේ ජන රජය කිසිම දවසක ගත්ත ණයක් නොගෙවලා නැහැ. ගත්ත පොලි අනුපාත වලට ඒ ගෙවන්න තියෙන කාලීන ගෙවීම් අතපසු කරලා නැහැ. ඒ නිසා අපිට ලෝකේ ලොකු පිළිගැනීමක් තියෙනවා. ශ්‍රී ලංකා රජය කිසිම දවසක ඒ ණය ගෙවීම් පැහැර හැරලා නැහැ. ඒක සියලු රජයන් මං හිතන්නේ ඉතාමත්ම ඕනෑකමින් ඉදිරියටත් කරගෙන යන දෙයක්. මොකද එහෙම නොවුනොත් අපිට අන්තර්ජාතික ජාත්‍යන්තර ණය ගැනීම පිළිබඳව ගැටලු මතුවෙනවා. දැන් ගරු කතානායකතුමනි, ඇයි මේ අලුත් පනත අවශ්‍ය වෙන්නේ? මේ පනතට විරුද්ධව සුප්‍රීම අධිකරණයට, ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සම් කරුවෙක් කරුවෝ ගියා. ඒ ගියේ අපේ රජය ගෙනල්ලා තියෙනවා 19 වෙනි සංශෝධනයේ කිසිම විදියකට අර්ජන්ට් බිල් එකක්, හදිසි පනතක් කියලා එකක් ගේන්න බෑ. ඔබතුමාට මතක ඇති 18 වෙනි විවස්සා සංශෝධනය ගෙනාවෙත් හදිසි පනතක් හැටියට. ඒක කිසි විදියකට කාටවත් උසාවියටත් යන්න වෙලාවක් තිබුණේ නැහැ. නමුත් යහපාලන රජයේ යටතේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ශක්තිමත් කරලා ඕනෑම පුද්ගලයෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔවුන්ගේ මත ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එතෙන්දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තුමන්ලා මේ පිළිබඳව කරුණු කාරණා වලට ඇහුම්කන් දීලා ඒ පිළිබඳව කල්පනා කරලා සිසිර ආබ්‍රු නලින් පෙරේරා මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකාරණයේ විනිසුරු තුමන්ලා තීන්දුවක් දුන්න ඔබතුමා ඒක පාර්ලිමේන්තුවට දැන්නවා කිසිම විදියකට අපේ ව්‍යවස්ථාව 148 වෙනි කියන ව්‍යවස්ථාව කිසි විදියකට පටහැනි වෙන්නේ නැහැ කියලා මේ පනතේ. එතකොට පාර්ලිමේන්තුවට තියෙන බලය මුදල් පිළිබඳ තියෙන සම්පූර්ණ බලය ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට තියෙනවා කියලා කිසිම විදියකට එහි සෝදාපාලුවක් වෙනවයි කියලා සමහර විපක්ෂයේ පුද්ගලයෝ කරපු චෝදනා බැහැර අරින්න හැකි වෙලා තියෙනවා. එහෙමනම් මේ පනත අපේ ව්‍යවස්ථාවට අනුකූලව ගෙන පනතක්. දැන් මම ඉස්සර පැහැදිලි කරා අපිට තියෙන අභියෝගය. දැන් අරු කතානායකතුමනි මම කියන්නම් මේ පනත හරහා මේ අභියෝග කොහොමද අපි ජයග්‍රහණය කරන්න කියලා. දැන් මේ පාර්ලිමේන්තුවේ පටන් ගත්ත දවසේ ඉඳන් මම පුද්ගලිකවම දකින විදියට තියෙන යම්කිසි අඩුපාඩුවක් තමයි අපි මාසයක් තිස්සේ මෙතන වාද විවාද කරනවා වියදම් සම්බන්ධයෙන්. මේ අමාත්‍යාංශයට කොච්චර වියදම් කරනවද, අනිත් අමාත්‍යාංශයට කොච්චර වියදම් කරනවද, එදිනදා වියදම් වලට කොපමණද, ප්‍රාග්ධන වියදම් වලට කොපමණද කියලා. නමුත් අපේ appropriation act එකේ එක වාක්‍යයයි තියෙන්නේ මෙන්න මේ සීමාවට යටත මේ ජනරජයට මේ අවුරුද්ද සඳහා මෙපමණ ණය ගත හැකියි කියලා. ඔබතුමාට මතක ඇති 2013 විතර අපි විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා කිව්වා ඒ වසරට ඉදිරිපත් කරන අයවැය කොච්චර ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවද කියලා පාර්ලිමේන්තුව දැනුවත් කර යුතුයි කියලා. මොකද ඒක දැනුවත් කරලා තිබුණ නැහැ. එතකොට රජයේ වියදම හැටියට පෙන්නුම් කරන්න උත්සාහ කරේ ඒ අවස්ථාවේදී ඒ වසරට කරන වියදම පමණයි. ණය ගෙවීම ඇතුළත් කරේ නැහැ. ඒ නිසා තමයි අලුත් ෂෙඩියුල් එකක් අයවැය ලේඛනයට අනුගත කරලා දැන් ඒ සියලු විස්තර පාර්ලිමේන්තුවට ලබා දෙනවා. නමුත් කිසි වෙලාවක මේ පාර්ලිමේන්තුවේ අපි වාද විවාද කරන්නේ නැහැ. මේ ණය ගත යුතුද, මේ ණය ගන්න ක්‍රමවේදය මොකද්ද, අපි කී සියයට කීයේ පොලියටද ණය ගන්න කියලා ඒක මේ පාර්ලිමේන්තුවේ කිසිම සංවාදයකට ඇතුළත් වෙන්නේ නැහැ. කිසි දවසක අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ වාද විවාද කරන්නේ නැහැ. ප්ලීස් ගෝ අහෙඩ්. මට වතුර ගන්න. මට වතුර ගන්න. ලයිට් පත් වෙනවා.
මේ ඇමතුමා මම මේ කියන්න හැදුවේ ඔබතුමා දැන් කිව්වා අපි කවදාවත් පොලිය කීයක්ද ඒ ගන්නේ කොහෙන්ද මේවා වාද කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව. ඒක එසේ විය යුතුයිනේ. ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම බාර මහබැංකුවට අඩුම පොලියට මේවා ගත යුතුයි කියලා මොන්ටර බෝඩ් එකේ මහබැංකුවට කියලා තියෙනවා. ඒ නිසා අපි මෙතන වාද කරන්න ඕනේ ඔපරේෂනල් පැති ගැන. අපි මෙතන පොලිසියක විතරයි කියන්නේ.
හරි. දැන් නමුත් මේක එතුමා කියන කතාව
ඕඩර් ප්ලීස්. මේ අවස්ථාවේදී ගාන නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසන පැමිණුව ඇත.
Honorable Deputy Chair Committees, වාසුදේව ගරු මන්ත්‍රීතුමා කියන කතාව හරි. අපි මේ පාර්ලිමේන්තුවේ ඔපරේෂනල් දේවල් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ප්‍රතිපත්තිය ගැන විතරයි කතා කරන්න ඕන. දැන් මහබැංකුව කියන්නේ රජයේ ඒජන්තවරයෙක් පමණයි මේ ණය ගැනීමට. ඔවුන්ට තමයි තාක්ෂණික දැනුම තියෙන්නේ. ස්වාධීන ඒජන්තවරයෙක්. ස්වාධීන ඒජන්තවරයෙක්. සියලුම ලෝකේ රටවල් වල මහ බැංකුව පමණක් නෙමෙයි රජ වෙනුවෙන් ණය ගන්න. බොහෝ රටවල් වල මහ බැංකුවට ඒ ඒජන්ත කාර්යභාරය නැහැ. බොහෝ රටවල් වල ස්වාධීන ණය දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ හරහා තමයි ණය ගන්න. අත වශයෙන්ම මෙතන ලබදිවාංගුවගේ ගැටුමකුත් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒක අපි මං හිතන්නේ පක්ෂ විපක්ෂ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ ඉස්සරහට නොවෙන්න විසඳන්න ඕනේ. ඒකට හේතුව මං කියන්න අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන්නේ මහ බැංකුව. ඒජන්තවරයෙක් හැටියට. මහ බැංකුවේ මූලික කාරණාවලට රජය වෙනුවෙන් ණය ගැනීමේ ඒජන්ත කාර්යභාරයවත් වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමේ ඒජන්ත කාර්යයවත් අදාළ වෙන්නේ නැහැ. ඒ දෙකම මූලික මහ බැංකුවේ කටයුතු වලට පරිබාහිර කාරණ. ඉතින් ඒ නිසා වැඩිපුරම අර්ථසාධක අරමුදල හරහා ණය මහ බැංකුවේම තව ඒජන්තවරයෙක් හැටියට මහ බැංකුවම ගන්නවා නම් රජය වෙනුවෙන් එතන ලබදියාවන්ගේ ගැටලුවක් තියෙනවා. ගැටුමක් තියෙනවා. There is a conflict of interest. That has happened ever since the central bank was established in this country, and thereafter, having transferred the management of the employees' provident fund to the central bank, that is a separate matter that you and I will both have to agree to change at some point in the future. But metana supreme saviye thinduwak thiyenawa 2014 me parliament owata ævilla හැම අවස්ථාවෙම ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න කියලා 148 වගන්තියට ව්‍යවස්ථාවට අනුකූලව ණය ගන්න කලින් මේ ණය ගන්න කලින් මේ අනුමැතිය ලබා ගන්න කියලා. නමුත් ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා කිව්වා වාගේ. අපේ පාර්ලිමේන්තුව තියෙන ප්‍රතිපත්තිමය වශයෙන් මේ සම්බන්ධයෙන් ණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ස්වාධීනව මහ බැංකුවේ ඒජන්ත කාර්යභාරය කරා. දැන් මම කියාගෙන ආවේ මේ appropriation act එකෙන් අපි එක වාක්‍යයයි කියන්නේ. ඒතර මේ වාක්‍ය කියලා අපි කියනවා දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂ ප්‍රමාණයක් ඒ ණය අපිට ගන්න පුළුවන් කියලා. එතකොට 2003 ගෙනාපු ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක හරහා තවත් ශක්තිමත් කරලා තියෙනවා 148 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන බලය. ඒ හරහා අපි කාර්තුවක් පාසා ඉදිරිපත් කරන්න ඕනේ රජයේ ඒ මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු. ඒ අයවැයකට කලින් ඉදිරිපත් කරන්න ඕනේ ඒ අයවැය හරහා බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ මූල්‍ය කටයුතු කොයි ආකාරයටද උච්චාවචනය වෙන්නේ කියලා. ඉස්සරේ අයිතිවාසිකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබුණ නැහැ. ඒක 2003 ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක යටතේ ලැබිලා තියෙනවා. තවත් කාරණාවක් තමයි ඒකෙන් ඉදිරිපත් කරපු නමුත් වෙච්ච නැති. ඒක තමයි මේ ළඟදී ඔඩිට ජෙනරල් විගණකාධිපතිවරයා කියලා තිබුණා යම්කිසි ණය ප්‍රමාණයක් මේ රට අරගෙන තියෙනවා. නමුත් ඒ ගත්ත ණය ප්‍රමාණයට ප්‍රකාරව කෝ මේ ඇසට් වත්කම් කෝ කියලා ට්‍රිලියන් ගානක ණය තියෙනවා 10ක. හැබැයි ට්‍රිලියන් එකක තමයි වත්කම් තියෙන්නේ කියලා. එතකොට මෙතනදි ලොකු ආන්දෝලනයක් සිද්ධ වුණා. මේක දේශපාලන කතාවක්ද කරේ කියලා. අත වශයෙන්ම ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එකෙන් වගකීමක් දීලා තියෙනවා. අපි ණයක් ගත්තහම ඒ ණය හැම එකම ඇසට් එකකට යන්නේ නැහැ. සමහර ඒවා ඇසට් වලට යනවා. සමහර ණය එදිනෙදා වියදම් වලට යනවා. සමහර ණය පරණ ණය ගෙවන්න පාවිච්චි කරනවා. එතකොට ඒවා ඇසට් වෙන්නේ නැහැ. මම අහලා තියෙනවා දේශපාලන වේදිකාවල පුද්ගලයෝ කියවුවා අපි ඉන්න කාලේ අපි ණය ගත්තේ සංවර්ධනය සඳහා පමණයි කියලා. අපේ කන්දකට ඇහිලා තියෙනවා බොහොම කට්ටිය කියලා තියෙනවා. නමුත් ඒ සත්‍යක් නෙමෙයි. ඒක සත්‍යක් වුණා නම් අර ට්‍රිලියන් 10ට සමගාමීව ට්‍රිලියන් 10ක වත්කම් තියෙන්න ඕනේ. වත්කම් නැහැ.
Who minutes more?
Yeah, give me 5 minutes, I will finish because I have to explain this.
Other speakers time.
Yeah, okay, we will get, right? I think api me karanna hadanne e Whatcom asset register ekak danna Whatcom register ekak tiyena e Whatcom register ekak hadanna pasuge rajayata sama wenna one kiyanna meka siddha unata karaganna beri vela tiyena dan thamai asset register ekak hadanna patan aran tiyene taw avurudu 4 5k yanakota me asset register complete vela danaganna puluwan kochchara naya api pawichchi karada sangwardhana wada kadidu sadaha kochchara naya pawichchi karada parana naya gewanne etoka me panaten siddha karanne අර අපිට තියෙන අභියෝගය ගෙවන්න තියෙන අභියෝගය ජයග්‍රහණය කරන්න අපිට මහ බැංකුවට අවස්ථාවක් ලබා දෙනවා. appropriation act එකෙන් තියලා තියෙන සීමාවට එහා ගිහිල්ලා තව 10%ක් රටේ තියෙන ණය ට්‍රිලියන් 10ක් තියෙනවා. එතකොට ට්‍රිලියන් එකක් වෙනකන් වෙළඳ පොලේ ජාත්‍යන්තර වෙළඳ පොලේ උච්චාවචනයන් හරහා අපි බලාපොරොත්තු වෙනවා නම් හෙට අනිද්දා වෙනකොට ලෝක වෙළඳ පොලේ තියෙන interest rate එක පොලි අනුපාතය ඉහළ යනවා කියලා. එහෙමනම් අපිට දැන් ණය ගන්න පුළුවන් එන අවුරුද්දේ ණය ගෙවන්න. මොකද දැන් තියෙන නීතිය අනුව ගරු කතානායකතුමනි ඒ එන අවුරුද්දේ ණය ගෙවන්න මේ අවුරුද්දේ ණය ගන්න හැකියාවක් නැහැ. අපි උදාහරණයක් හැටියට ගමුකෝ. අර මිලියන් 100 ඩොලර් මිලියන් 100 ණය ඒක අපිට බුලට් පේමන්ට් එකක් හැටියට එන අවුරුද්දේ ගෙවන්න ඕන. මොකද මේක අවුරුදු 50 30 ගෙවන්න තිබ්බනම් ගැටලුවක් වෙන්නේ නැහැ. එන අවුරුද්දේ ගෙවන්න ඕන. අපි අද දන්නවා ඇමරිකාවේ FOMC එක හරහා තව 4 පාරක් මේ අවුරුද්දේ ජාත්‍යන්තර පොලි අනුපාතය වැඩි වෙනවා. එතකොට එන අවුරුද්දේ ගෙවන්න තියෙනවා නම් අපිට එන අවුරුද්දේ වෙනකොට අද තියෙන පොලි අනුපාතයට වඩා 100%කින් 2කින් ඒ පොලිය වැඩි වෙනවා නම් ඇයි අද අපි ඒ ණය අරගෙන ආයෝජනය කරලා එන අවුරුද්දේ ගෙවන්න හැකියාවක් හදාගන්න බැරි මේක තර්කානුකූලව ඉතාමත්ම හොඳ දෙයක් මේක බොහෝ රටවල් වල මේවා කරනවා ඒක තමයි අපි කියන්නේ සක්‍රීය බැරකම් කළමනාකරණය කියලා ඒක තමයි අපි කියන්නේ ඇක්ටිව් ලයබිලිටි මැනේජ්මන්ට් කියලා This is a treasury operation as a matter of fact because we know we have to pay these loans next year this law provides the government To borrow that money, invest that money, and make sure that we have the money available at a lower rate of interest so that we don't have to borrow the same amount of money next year at a higher rate of interest. එතකොට ඔන්න ඔය කටයුත්තට තමයි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි මේ සක්‍රීය බැරකම් පනත ඉදිරිපත් කරන්නේ. මේක අපිට අපේ වගකීම් අපේ බැරකම් කලමනාකරණය කරගන්න අවශ්‍ය නීතිය මේ හරහා ලැබෙනවා. නමුත් මම කියන්න ඕනේ ඇමතිවරයාට කිසිම විදියකට මේ අලුත් ණය අලුත් පනත හරහා තමන්ට ඕන විදියට ණය ගන්න හැකියාවක් නැහැ. ඒ ණය ගන්න හැම අවස්ථාවෙදිම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි. හරි ඒ අනුමැතිය ලබා ගත යුතුයි. එතකොට සංශෝධනයක් හැටියට අපි ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ගරු වාසුදේව නානකර මන්ත්‍රීතුමා ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා ගරු සුනිල් හඳුන්නැති මන්ත්‍රීතුමා සමග සාකච්ඡා කරලා ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා අපි එක සංශෝධනයක් ඉදිරිපත් කරනවා මේ සද්භාවයෙන් සිදු කරන ක්‍රියාවන් සඳහා ආරක්ෂාව කියලා. මෙතනදී එකතු කරලා තිබිච්ච වාක්‍යයක් තමයි ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් මේ ආරක්ෂාව ලැබිය යුතුයි කියලා. ඒකට හේතුව වෙලා තිබුණේ ජාත්‍යන්තර ණය ගන්නකොට අපි මහ බැංකුව පමණක් නෙමෙයි ඊට අදාළව කොටස් කරුවෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ ඔවුන්ටත් සද්භාවයෙන් යම්කිසි දෙයක් කරා නම් ඒකට අවශ්‍ය ඒ ආරක්ෂාව ලබා දෙන්න කියලා. අපි ඒ වගන්තිය වෙනස් කරලා අපි කමිටි ස්ටේජ් එකේදී සංශෝධනයක් ඉදිරිපත් කරනවා. එතකොට ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ පුද්ගලයන්ට තියෙන ආරක්ෂාව අයින් කරලා අද මූල්‍ය නීති පනත තියෙන ආරක්ෂාව පමණක් ලබා දෙන්න. එතකොට මහ බැංකුවේ නිලධාරීන්ට පමණයි ඒ ආරක්ෂාව ලැබෙන. ඉතින් මමට කාලය පිළිබඳව ගැටලුවක් තියෙන නිසා මම මගේ කතාව අවසන් කරන්නම්. මට විනාඩියක් දෙන්න. මෙය අද රටේ අද ලෝකයේ අපේ ණය කළමනාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ මේ නීතියක්. ඒ නීතිය අපි ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයාත් ගේ අදහස් නැවතත් ලබාගෙන අධීක්ෂණකාරක සභාව එකපාරක් නෙවෙයි දෙපාරක් හම් වෙලා ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. මේට සම්බන්ධ වෙච්ච මහබැංකුවේ නිලධාරීන්, මෙට සම්බන්ධ වෙච්ච නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සියලුම දෙනාට අපේ ස්තුතිය පළ කරමින් මේ වචන ස්වල්පය අවසන් කරනවා. මම බලාපොරොත්තු වෙනවා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීලාගේ දායකත්වය අපිට ලැබේවි කියලා මේ පනත සම්මත කරගන්න. බොහොම ස්තුතියි.
හොන්රබල් මංගල සමරවිල.
Thank you, Mr. Chairman. I am presenting for approval of Parliament 5 gazette notifications issued under Excise Special Provisions Act number 13 of 1989. Mr. Chairman, actually I would like to start off my speech with some words on the new tax policy of the government. In fact, the government's tax policy has focused on some key principles and objectives over the last few years. First of them is to increase the share of government revenue, which had declined to around 11% of GDP in 2014. This would enable us to better meet our debt repayments without compromising government expenditure, health, education, and so on. Increasing the share of direct taxes. We have one of the lowest direct taxes in the world at 18%. And our objective is to raise it to 40% to create a more progressive and relevant tax structure. The current 82% share of indirect taxes result in the burden of taxes being disproportionately borne by the poorer sections of society. And I think we need to rectify this situation as quickly as possible. Broaden the tax base to bring in the informal economy into the formal sector. This would create a level playing field by ensuring that everyone compiles and shares the burden of taxes. Reduce discretion in tax policy and shift to a simple, transparent, rules-based framework. This requires to minimize potential corruption and reduce tax leakage due to ad hoc exemptions. In fact, the new Inland Revenue Act, which will come into operation on the 1st of April in a few weeks' time, actually ensures that tax holidays and tax exemptions can no longer be given under the whims and fancies of the Minister of Finance. Now we have created an actual level playing field and a rules-based framework for such decisions. In fact, since I took over as Minister of Finance last May, we have adopted these principles in the major tax-related legislation that has been passed in this House. And also in the budget 2018. The Inland Revenue Act, which comes into force on the 1st of April, as I said, will go a long way towards increasing the state of direct taxes. This will enable the government to achieve its revenue targets in an equitable manner by ensuring the higher income earners absorb the larger shares of the tax burden. In the past, Mr. Chairman, Sri Lanka's taxation policy has been characterized by ad hoc subjective taxes, as I said, on the whims of politicians and other senior officials. This has resulted in a plethora of exemptions and concessions, often without any rational basis. The cost of these exemptions has been estimated as almost 1%, 1.6% of GDP in 2015. One of the key objectives of our tax policy is to rationalize this exemption, thus broad-basing the tax collection. We are also beginning to see the results of technological interventions in the tax collection process. RAMIS has been in operation since January of last year, and the impact on revenue has already been positive. Once key government institutions are fully integrated with RAMIS in the coming months, the positive impact on revenue will even be greater. The collective impact of these measures will enable the reduction in tax rates once there is an improvement in collection. That said, it would be imprudent to reduce tax rates prematurely. We have in the last 18 months begun to see an improvement in government revenue. In 2017, the government achieved a primary surplus in the budget for the first time since the 1950s. This fiscal consolidation process has enabled the government to regain the confidence of markets and stabilize the economy. Market interest rates have begun to decline, with the prime lending rates falling by 144 basis points since July of last year, which will pave the way for investment-led growth. A premature interruption of fiscal consolidation process will destabilize the economy and erase the gains that have been made. Whilst being committed to fiscal consolidation, the government has always found room to ease taxes on essential items to ensure public welfare. When the drought results in an increase in food prices last year, we reduced taxes on a number of food and related items, provided relief to the public as a people-friendly government. Once the Inland Revenue Act begins to show results and direct tax collection improves, we will be able to make a meaningful downward adjustment to the rate of indirect taxes such as VAT on a permanent basis. But this must be done at the correct time in a responsible manner. Let us remind ourselves, while we are in this position today, why do we need to raise government revenue? Why do we need to focus on improving our tax collection? In the year 2019 to 2022, we will face external debt repayments of approximately $15 billion. This is an unprecedented burden that this government has inherited. ඊළඟ වසර කීපය තුලදී ඇමරිකන් ඩොලර් බිලියන 15කට ආසන්න ණය ප්‍රමාණයක් අපි ගෙවිය යුතුව තියෙනවා විශේෂයෙන්ම මේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.9ක් ගෙවන්න තියෙනවා ඒ වගේම එන අවුරුද්දේ foreign debt service තියෙනවා ට්‍රිලියන 4.2ක් මේ අවුරුද්දටත් වඩා වැඩි 2020 දී ට්‍රිලියන 3.7ක් තියෙනවා මේ සෑම ගෙවන්න තියෙන ණය ප්‍රමාණයකින් වැඩි ප්‍රමාණයක් උදාහරණයක් හැටියට 2019 ට්‍රිලියන 4.2න් 182ක්ම 2015 අපේ රජය පත්වෙන්නට ඉස්සෙල්ලා ලබාගත් විදේශ ණය වලට ගෙවන්නේ 2020 ගෙවන්න තියෙන ණය ප්‍රමාණයෙන් 183ක්ම 2015 ප්‍රථම ගත්ත ණය වලට ගෙවන්නේ 2021 අපි ගන්න තියෙන ණය වලින් 185ක්ම ගෙවන්න වෙන්නේ 2015ට ඉස්සෙල්ලා ගත්ත ණය වලට The previous regime spent increasing amounts of money on projects with little or no economic return, including Mattala Airport and the Hambantota Port. While expenditure increased, government revenue collapsed. In 2006, government revenue as a percentage of GDP was 17.6% And in 2014, 8 years after the last administration took over, it had declined to 11.6 of GDP. The resultant deficit was financed increasingly by commercial foreign debt. However, while external liabilities increased, our foreign earnings were on the decline. In the year 2005, when the last regime took office, export as a percentage of GDP was 26%, but in 2014, 9 years later, it had just declined to just 13%. From 26% to 13%, it had declined. In fact, we inherited an economy in shambles, a flawed economy model that was bound to fail. Since January 2015, we have begun the process of reversing this flawed model. Our focus has been on shifting the economy to an outward-oriented model in order to create external inflows to meet our external financial obligations. In 2017, export earnings grew by 10.2% to reach US$11.4 billion, which is a record by itself. FDI reached a record level of US$1.7 billion. These trends will only increase as we continue the economic program this government has put in place. Let us also remind ourselves that we have made these gains in macroeconomic stabilization while ensuring continued focus on government expenditure and improving the quality of that expenditure. The government's expenditure on education, higher education and skills development has increased from 1.9 in 2014 to 2.4 in 2017. අපි අධ්‍යාපනයට ඒ වගේම උසස් අධ්‍යාපනයට සහ පුහුණු කිරීම වලට 2014 රාජපක්ෂ යටතේ වෙන්කර 101.4 මේ වෙනකොට 102.4 දක්වා වැඩි කරලා තියෙනවා. Similarly, expenditure on public health has increased. සෞඛ්‍ය සඳහා 1.39 සිට 2014 දී 1.4 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඒ වැඩිවීම අධ්‍යාපනයේ තරම් නොවුනත් සෞඛ්‍යයට වෙන් කරන මුදල් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉතාමත්ම විශිෂ්ට ලෙස දුප්පත් ජනතාව ගැන හිතලා වෙන් කරලා තියෙනවා. අද ඒ අයට ඒ හරහා විශේෂයෙන්ම හිතන්න බැරි තරම් සහන ලැබෙනවා. ඒ ගැන එතුමා කතා කරාවි. And we will continue to invest in our people and invest in our future. Mr. Chairman, I would also like to say very quickly a few words on the vehicle tax reform. This government came into power in 2015 on a platform of good governance and eradication of corruption. One of the hotbeds of corruption in Sri Lanka has been in the importation of motor vehicles. Without painting all players with the same brush, I believe everyone will accept that there has been rampant corruption in this industry. This has resulted in significant revenue leakage and a highly distorted and uneven playing field. The previous tax structure left room for under-invoicing and undervaluation to avoid tax payment, and discretion in the hands of officials compounded this problem of corruption. It is for this reason that in the 2018 budget, I proposed a comprehensive reform in vehicle tax policy. A new excise duty policy was introduced where the tax is based only on the engine capacity of the vehicle. This eliminates all room for discretion and treats all vehicles on the same basis, and I believe this was a very important revolutionary step forward in order to minimize the leakage. The duty brackets are based on a transparent objective formula. This is a shift from distortions which were characteristic of previous taxation structures. Naturally, in the process of shifting from an ad hoc tax structure to one based on a rules-based criteria, there will be large initial price displacements, and in some cases, the price of vehicles that were previously given an unfair advantage have increased, and those vehicles which were discriminated against have seen prices decline. On aggregate, the tax changes are expected to be revenue positive as the opportunity for price undervaluation declines significantly. In addition to the primary changes in the tax structure, several other important vehicle import policy changes were proposed. The duty on electric vehicles was being revised downwards as an environmentally friendly policy, measured as part of the blue and green budget. Duty benefits are provided to hybrid vehicles over regular internal combustion engine vehicles. Whilst the price of some of the lower-end vehicles have declined with the new tax structure, measures are being taken to ensure that only good quality vehicles are now imported into Sri Lanka. Accordingly, new vehicle safety regulations will be mandatory, and minimum emission standards have been imposed for vehicle imports. The new tax structure may also result in some of the higher-end vehicles seeing tax reductions, to compensate for which a luxury tax will be imposed on the super luxury vehicle category. Mrs. Chairman, whilst we have made a conscious effort to minimize the burden of indirect taxes on the public, there are certain sectors where taxes have been imposed in line with government policy. For example, in the 2018 budget, a tax on sugar added beverage was proposed. Sri Lanka has high and increased incidence of diabetes and other non-communicable diseases. Childhood obesity is also emerging as a new health risk. The Ministry of Health and the Minister of Health and International Research has identified the causative linkages between excessive sugar consumption and certain non-communicable diseases, as excess sugar consumption is a clear negative externally, the argument for a tax is well justified. Similarly, the negative environmental implications of plastic products have also been well established. Thus, we have in 2018 budget imposed a tax of rupees 10 per kilogram on the raw material, which is plastic resin. Mr. Speaker, in conclusion, I'd like to say that it is clear that we have made solid progress in stabilization of the economy in the last 3 years. The government finances had its primary surplus, as I said earlier, indicates. Exports and FDI hit record levels in 2017. Foreign reserves have reached comfortable level of US$7.9 billion. National inflation in February 2018 was down to 3.2, with monthly prices declining in January and February. The result of this stabilization have not translated into GDP growth levels yet because of the climatic disruptions we have faced. I'm confident that the benefits of the policy measures we have put in place will materialize in the near term. There continues to be significant investor interest in Sri Lanka, with a number of projects earmarked by the BOI in 2018. We will soon be launching the Enterprise Sri Lanka program, which will give a kickstart to entrepreneurs and small businesses which form the backbone of the Sri Lankan economy. This will translate into more jobs, higher earnings, and improved quality of life of all Sri Lankans on a sustainable basis. The government will continue to invest in health, education, public infrastructure, housing, and social welfare transfers for the needy. We will not, however, engage in wasteful expenditure on vanity projects which end up as white elephants in the guise of development. We are in the process of creating an economy which empowers Sri Lankan entrepreneurs, Sri Lankan SMEs, and Sri Lankan youth to take the future into their own hands. We are creating an economy based on principles of equality, fairness, and justice. And these are the principles that brought this government to power. And these are the principles we must strive to take forward in the face of all challenges. Thank you.